ගරු දිවි චානක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, මම පළවෙනියටම කෘෂි කර්මාන්තයට අවධානය යොමු කරන්න කලින් නලින්ද ජයතිස්ස අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයට අවධානය යොමු කරන්න කැමැතියි. මම පළමුවෙන්ම අපේ සෞඛ්‍ය ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ මේ තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ ඔබතුමාගේ හැසිරීම, ඒ වගේම ඔබතුමාලගේ මාධ්‍යට ඒ කරපු ඉල්ලීම. මම හිතන්නේ ඔබතුමා මාලිමායේ අමාත්‍යවරයෙක් වුණාට මගේ සමාජ මාධ්‍ය පිටුවේ පවා මම ඔබතුමාගේ රූපෙත් එක්ක ඒක ෂෙයා කරා. ඒ වගේම සතුටු වෙනවා අමාත්‍යතුමා ඒ වගේම සියලුම මාධ්‍ය, රටේ තියෙන සියලුම මාධ්‍ය, ප්‍රින්ටින් මීඩියා, මේ සියල්ලගේම හැසිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. හැබැයි ගරු කථානායකතුමනි, සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව නම් අපිට ලොකු සතුටක් නැහැ. අපි දැක්කා හිරු මාධ්‍යෙන් පළ කරපු මේ ප්‍රවෘත්තිය පිළිබඳ, මේ අනුරාධපුරයේ සිදුවීම පිළිබඳ මේ පළ කරපු ප්‍රවෘත්තියේ දැනට ඉන්න වෙන වෛද්‍යවරියක්ගේ රූපය දාලා මේක සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ලංකාව පුරා පැතිරුණා. ඒකෙින්ද ඒවා නොවිය යුතුයි, ඒ වගේම ඒවට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේ අපි දැක්ක අද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හෙට උදේ 8 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි නලින්ද ජයතිස්ස මහත්තයා අපි කියපු විදිහටම අපි රෝගීන් අපහසුතාවයට පත් කිරීම පිළිබඳව අපි සතුටු වීමක් නැහැ. හැබැයි ගරු අමාත්‍යතුමනි, ප්‍රශ්නේ අද මේ දූෂණයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතාමත් හොඳ කාරණයක්. හැබැයි මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ ගරු අමාත්‍ය. මේක මම ඔබතුමාට එල්ල කරන චෝදනාවක් නෙවෙයි. මේක කලින් ආණ්ඩු මේ තිබ්බේවා රෝහල් පරිපාලනේ මේ සියලුම දෙනා මේ තත්ත්වයට වක් කියන්න ඕන. අද විශේෂයෙන්ම වෛද්‍යවරු රාශියක් මට දුරකථනයෙන් අමතල කිව්වා මේ වැඩි ඈත යන්න ඕනේ කළුබෝවිල රෝහල්ට ගිහිල්ලා ඇමතුමා බලන්න on call room. එහෙම නැත්නම් සමහරවිට පැය 24 උදේ 8 ඉඳන් රෑ ඊට පහුවෙන්ද උදේ 8 දක්වා මේ සමහර වෛද්‍යවරුන්ට එක දිගට පැය 24ක් වැඩ කරන්න වෙනවා. මේ පැය 24ෙදි තමන්ගේ ගෙදර ළඟපාත තිබුණත් මේ වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ තෙන්ට ගිහිල්ලා ආරක්ෂිතව ඉන්න. ඒ වෙනුවට වෙනවා රෝහලේ තියෙන යම්කිසි ෆැසිලිටි එකේ, එහෙම නැත්නම් කාමරයක නැවතිලා ඉන්න. අද මට දැනගත්ත තරතුරු අනුව තියෙන රෝහල්වල වැඩිපුර මේ on call rooms වල අඩුම තරමේ ලොක් එකක්වත් නැහැ. මෙච්චර කාලයක් ඔවුන් ඒක ගැන වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. මොකද මෙහෙම තත්ත්වයක් ඇති වෙච්ච නැති හින්ද. සමහර ඒවායි ජනෙල් නැහැ. සමහර ඒවායි ලොක් නැහැ. සමහර මේ කළුබෝවිල රෝහලේ පමණක් සමහර කාමර ෆ්ලඩ් වෙනවා. වැස්සම ෆ්ලඩ් වුණාම වෛද්‍යවරයා තමයි කොස්සකින් වතුරට ගෙලියට දාගෙන නිදා ගන්න ඕන. මේ කොළඹ තියෙන ප්‍රධාන රෝහල. හැබැයි නගරේ ගමේ තත්ත්වේ ඊටත් වැඩිය බරපතල තත්ත්වයක් තියෙන. අද විශේෂයෙන්ම අපි දැක්ක සමාජ මාධ්‍ය වල සමහර ගිහිපුවා මේ ඇයි මේ GMO එක ස්ට්‍රයික් කරන්න කියලා ප්‍රශ්න කරනවා. මං ඉතින් රජයේ වෛද්‍ය නිලධාරීන් ස්ට්‍රයික් කරපු වෙලාවට මං දැක්කේ නෑ හවුස් ඔෆිසර්ස්ලා, ඔය පොඩි පළවෙනි ડોක්ටර් පළවෙනි පත් වෙච්ච වෛද්‍යවරු හැමදාම විරුද්ධව තමයි මතපල කරේ. රෙජිස්ට්‍රාලා හැමදාම මතපල කරේ විරුද්ධ. හැබැයි පළවෙනි වතාවට මං දැක්කා රටේ සමස්ත වෛද්‍ය සේවයම මේ වෛද්‍යවරු සියලුම දෙනා එකතු වෙලා කියනවා අපි වැඩ වර්ජනයකට යා යුතුයි. මොකද අපේ ගෙදර අම්මා ඉන්නේ බයයි. අපේ සහෝදරයා තමන්ගේ භාර්යාව වෛද්‍යවරයෙක් නම් බයෙන් ඉන්නේ. රටේ ගත්තම වෛද්‍ය සේවය ගත්තම මං හිතන්නේ 160%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ කාන්තා වෛද්‍යවරු තමයි ඉන්නේ. 160%කට ආසන්න ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපේ රටේ 6න් පස්සේ රාත්‍රී 6න් පස්සේ වැඩ කරන ඉතාමත් සීමිත කාන්තාවන් ඒ කොටසකින් කණ්ඩායම තමයි මේ වෛද්‍යවරියන් කියන්නේ. අද ඉතාම බීතියට පත් වෙලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. විශාල මුදලක් වෙන් වුණා සෞඛ්‍යයට, ඉතාමත් හොඳ දෙයක්. ඒකෙහිඳ කරුණාකර මොවුන්ගේ ආරක්ෂාව සපයන්න මේවට දෙන්න ප්‍රයිවට් සිකියුරිටි, ගවර්න්මන්ට් සිකියුරිටි මේ දෙන්න පුළුවන් උපරිමේ දෙන්න. ඒ වගේම තමයි මේ ෆැසිලිටි වල තියෙන මේවයි තියෙන ලොක් ටික හදලා, මේවයි තියෙන අඩුපාඩු ටික හදලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් වගේම සුරක්ෂිතභාවය ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමියත් කාන්තාවක්. මම දැන් පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයේ තියෙන වෙලාවෙත් මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්තම් පිරිමියයි ඒකට වක් කියන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමිය. මං හිතන්නේ ඔබතුමියට මේ කරන්න පුළුවන් අමාත්‍යතුමා ඉන්නවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රටේ මේ වෛද්‍යවරුන් කෙරෙහි තියෙන වෛරය නැති කරන්න මේ මේ කියන වර්ජනය සාධාරණය කරනව නෙවෙයි. හැබැයි පැහැදිලි බයක් අද ඔවුන්ට ඇති වෙලා තියෙනවා. පැහැදිලි බයක් ඔවුන්ට ඇති වෙලා තියෙනවා. ඔවුන්ට හොස්පිටල් එකට යන්න රැයට බයක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ අම්මට බයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාට බයක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ සහෝදරයට බයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරියට රෝහලට යන්න බයක් ඇති වෙලා තියෙනවා. ඒකෙහිඳ කඩිනමි මේ වෙලාවේ තියෙන හමුදාවද මේ සියලුම දේ පාවිච්චි කරලා හරි මොවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා මං ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය ඉන්න හිඳ
පාර්ලිමේන්තුවේ යලි රැස්වේ අද දිනට නියමිත කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද?
අයි.
කාර්ක සභාව යළි රැස්වේ. ගරු මන්ත්‍රීතුමා.
ඒ වගේම ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමිය ඉන්න ඉඳ අපි දැක්කා. ගරු අග්‍රාමාත්‍යතුමිය එතුමියගේ මගේ වාර්තාවකුත් තියෙනවා. පාසල්වල උත්සවවලට දේශපාලනයන් ගෙන්වීම තහනම් කියලා මාධ්‍ය වාර්තා කරා. හැබැයි අපි දැක්ක ඔබතුමන්ලගේම හිටම කථානායකතුමා අශෝක රංගවල මහත්තයාද හේනගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. මං අහන්නේ තාම නීතිය තියෙනවද අග්‍රාමාත්‍යතුමිය? එහෙම නැත්නම් විපක්ෂයට විතරක් දාපු නීතියක්ද මේ තියෙන්නේ? එහෙම නැත්නම් සියලුම දේශපාලඥයන්ටද නැත්නම් ආණ්ඩුවට නීතියයි විපක්ෂයට නීතියයි නීති දෙකක්ද තියෙන්නේ කියලා අපි දැනගන්න කැමති. ඒ වගේම තමයි නාමල් කරුණාරත්න මහත්තයා නාමල් රාජපක්ෂ මැතිතුමා ගියපු වීවල මිල ගණන් කීපයක් ගැන, ඒ වගේම සහල්වල මිල ගණන් කීපයක්.
අග්‍රාමාත්‍යතුමිය
මගේ නම කියපු හින්දා මේ ගරු මන්ත්‍රීතුමා නීතියක් නැහැ, නීතියක් කොහෙවත් මම පනවල නැහැ. මම කිව්වේ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනාම මැදිහත් විය යුතුයි. අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක. එහෙම නැත්නම් කාටවත් ඉස්කෝලේ යන්න තහනමක් ඇති කරේ නැහැ. එහෙම නීතියක් නම් අලුතෙන් ඇති කරෙත් නැහැ. ඒ මාධ්‍ය වාර්තාව වැරදි. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා කථානායකතුමා ඒ වගේ දෙකට සහභාගී වෙනවා. සහභාගී වෙන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදිහට දේශපාලන පක්ෂයක.
නෑ නෑ, ඔබතුමා ගැන නෙවෙයි හිටපු කථානායකතුමා.
නෑ, හිටපු කථානායකවත් කථානායකතුමා.
නෑ, දැන් මන්ත්‍රීවරේ, ඒ කියන්නේ හිටපු කථානායකතුමා දැන්ට මන්ත්‍රීවරේ, එතුමා කථානායකවරයෙක් වෙන්නේ. ඒ වගේම තමයි අපේ මේ ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය කියපු දේ අපි නම් ඇහුවා. අපි මේ මාස පහේම කිසිම උත්සවයකට ගියේ නැහැ. හැබැයි ඔබතුමා අවවාදයට මොකද්ද? හැබැයි ඔබතුමාලයි නැ කියනවා මට ගියා කියපෝන වීඩියෝසුත් කියන්න ස්තුති කරලා ස්කෝල වලින් කරනේවා. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබතුමාලගේ පක්ෂෙම්ම ආදර්ශය පටන් ගත්තොත් හොඳයි. ඒ වගේම නාමල් කරුණාරත්න මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා කියලා රුපියල් 180ට හාල් තිබුණා කියලා කිව්වා. මම හිතියේ නැහැ වෙලාවයි, මොකද දැන් මැතිවරණය කරන්නයි පාර්ලිමේන්තුවෙන්නයි කණ්ඩායම් බෙදිලා යන්න වෙන්නේ. ඒකෙ හින්දා ගරු ඔබතුමා කිව්වා, ගරු නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා පාලන මිල තිබ්බේ 220යි, කොහොමද 180ට දෙන්නේ කියලා. මං හිතන්නේ පාලන මිලේ කියන්නේ එකක්, රටේ මිල කියන්නේ තවත් එකක්. පාලන මිල කියන්නේ උපරිම සිල්ලර මිල මිසක් එවෙලේ තියෙන මිල නෙමෙයි. දැන් ඔබතුමාලගේ ආණ්ඩුවමත් රුපියල් 190ට එක සතියක් විතර වී මිල ගියා. 220 කියන්නේ පාලන මිල. ඒ වගේම තමයි ඔබතුමාලා 280ට සහල් රටේ ජනතාවට ගන්න සිදු වුණා.
ගරුණීය ජනතුමා,
නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එම කිව්වයි කියලා මම කිව්වේ නැහැ. එතුමා නෙමෙයි කිව්වේ, රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරේ මෙහෙම කිව්වයි කියලා කිව්වේ. හාල් කිලෝ එක රුපියල් 175යි කියලා එතුමා කිව්වා. හාල් වල පාලන මිල අපි බලය ගන්නකොට නාඩු හාල් කිලෝ එකේ පාලන මිල රුපියල් 220යි කියන කාරණේ තමයි මම කිව්වේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අදාළව නෙමෙයි කිව්වේ.
ගරු මන්ත්‍රීතුමා,
මේ ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, පාලන මිල කියන්නේ එකක්, මම අර කලින් කිව්වා වගේ රටේ මිල එකක්. ඔබතුමා සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක අරන් බැලුවත්, ජනහා සංඛ්‍යාත ලේඛන දෙපාර්තමේන්තුවේ රිපෝට් අරන් බැලුවත්, ඔබතුමන් ආණ්ඩුව ගන්නකොට නාඩු මිල, රතුසාල් මිල රුපියල් 180ත් 190ත් අතර තමයි තිබුණේ.
ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම ඔබතුමන්ලා බලයට අරන් මාසයක් දෙකක් යනකොට අසාර්ථක පාලනයේ ඉඳ රුපියල් 280ට ගියා. දැන් අද මට තියෙන තවත් ප්‍රශ්නයක්. ඔබතුමාලගේ කතාවල මට ගොඩක් ඇහුණා ගිය සැරේ ගොවීන්ට වීවලට මිල ලැබුණේ රුපියල් 80යි 90යි. හැබැයි මේ සැරේ රුපියල් 120ට අවම මිල දැම්මම රුපියල් 130ට 40ට වී ටික ගත්තා කියලා කියනවා. හැබැයි දැන් මට එමෙතුමේ ආව ප්‍රශ්නේ තමයි දැන් 130ට 40ට ගත්ත එක රුපියල් 220 230 පාලන මිලට දෙන්න පුළුවන් නම් එදා රුපියල් 80ට 90ට ඔබතුමන්ලා කියපු විදියටම ගත්ත වී ටිකට ඇයි රුපියල් 10ක් ජනාධිපතිතුමා වැඩි කරලා දුන්නේ? දැන් 130ට වී ටික අරගෙන පුළුවන් නම් රුපියල් 220ට මේ 230ට ඔබතුමන් නාඩු 230 කරා 230ට ඇයි වැඩි කරේ? ඉතින් දැන් රුපියල් 40ක් වැඩියෙන් අරගෙන එතුමන්ලට පුළුවන් නම් විකුණන්න රුපියල් 230ට රුපියල් 80ට ගත්ත එකට ඇයි රුපියල් 10ක් වැඩි කරේ? හැබැයි මේ එක රුපියල් 10ක් වැඩි කරනකොට එක දවසකට රටේ ජනතාව සාමාන්‍යයෙන් රටේ ජනතාව 2 කිලෝ 165ක් අනුභව කරනවා. සාමාන්‍යයෙන් රටේ ජනතාවට එක දවසට කෝටි 6000ක් පාඩු වෙනවා. එක දවසට කෝටි 6000ක් පාඩු වෙනවා. එතකොට එක මාසයකට කෝටි 190කට වැඩිය පාඩු වෙනවා. මේ මාස 3ට විතරක් රටේ ජනතාවට මම තප්පර 10 කින් රටේ ජනතාවට කෝටි 550කට වැඩිය පාඩු වෙලා තියෙනවා. පාලන මිල රුපියල් 10ක් වැඩි කරපු එකේ මට තේරෙන්නේ හේතුව මොකද්ද කියලා. ලාභේ කාටද ගියේ? දැන් ඒක රුපියල් 80ට ගත් එක ටේ රුපියල් 10ක් වැඩි කරේ. රුපියල් 130ට ගත් එක රුපියල් 230ට විකුණන්න පුළුවන් නම් 80ට ගත් එකට රුපියල් 10 වැඩි කරලා කාටද ලාභේ ගියේ කියලා අපි ඔබතුමාලෙන් අහන්න කැමතියි. ඒ වගේම එමෙතුමාට නියෝජ්‍ය එමෙතුමා ඇතුළු ඔබතුමාලට සුබ පතනවා. රටේ ජනතාවගේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරන්න කියලා. බොහොම ස්තුතියි.